ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
හොඳ මාර්තු මාසය අවසාන සතිය බ්‍රහස්පතින්දා අපි නුදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරන්න SBS සිංහල ගුවන්විදුලි සේවයෙන් දැන් බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා නුදුරු සිනමාවෙන් අපි නිරන්තරයෙන්ම කතා බහ කරන්නේ සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකුගේ නුදුරු පැත්ත කියවීම. ඉතින් අද දවසේදී ඊට වෙනස් විදිහකට පොඩ්ඩක් පාරෙන් පිට පැනලා, නමුත් ඒ හා සමානවම වැදගත් වූ සිනමා කාරණයක් පිළිබඳව තමයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දැනටමත් දන්නවා ඇති, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරනවා නම් හෝ මහා මාධ්‍ය නැත්තම් ජනමාධ්‍ය භාවිතා කරනවා නම් විශේෂයෙන්ම මේ ලංකාවේ චිත්‍රපට කලාවේ නැත්තම් සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙච්ච ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටය ඩිජිටල් සංරක්ෂණය කරලා නැවත ලංකාවේ සිනමාශාලාවල තිරගත වීම ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ ඩිජිටල් සංරක්ෂණය පිළිබඳව කතා බහ කරද්දී බොහෝ වපසරියක් අපිට ආවරණය කරන්නට තියෙනවා. නමුත් මේක නිමිත්ත කරගෙන මේ පැරණි චිත්‍රපට සංරක්ෂණය කිරීම පිළිබඳව, විශේෂයෙන්ම මේ ඩිජිටල් මාධ්‍ය හරහා ඒ සංරක්ෂණය සිද්ධ කිරීම පිළිබඳව ලංකාව සහ ලෝකයේ පිළිබඳව කතා බහ කරන්නයි අපි අද දවසේ නුදුරු සිනමා විශේෂාංගය වෙන් කරවා ගන්නෙ. අපේ සුපුරුදු හිතවතට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක විදර්ශන කන්නංගර ශ්‍රී ලංකාවේ සිට. අයිබෝන් විදර්ශන.
අයිබෝන් මදුර.
ඔව් විදර්ශන, අපි අද දවසේදී පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න අවධානය යොමු කරන්නේ. මම හිතන්නේ මේකත් වැදගත් වෙයි අපේ සිනමා ලෝලීන්ට. මුලින්ම විදර්ශන, අපි පැහැදිලි කරගෙන යමු මේ සිනමා පටයක් ඩිජිටල් සංරක්ෂණය කරනවා කියන්නේ, නැත්තම් පොදුවේ ගත්තොත් එහෙම සංරක්ෂණය කරනවා කියන්නේ මොකක්ද කියලා.
ඔව් මදුර, අර වයිසල කිව්වා වගේම මේ ඩිජිටල් සංස්කරණයක් නැත්නම් අපි කියනවා මේකද ඩිජිටල් ප්‍රතිස්ථාපනය කියලා කියන්නේම එක්තරා ආකාරයකට ගත්තහම මේ සංස්කරණයම වර්ධනීය අවස්ථාවක්. ඒ කියන්නේ ඉස්සර කාලේ සංස්කරණය නැත්නම් ඉස්සර කාලේ සංරක්ෂණය කරපු ආකාරයට වඩා යම් ආකාරයකට තාක්ෂණයේ ඇති වෙච්ච දියුණුවක් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒතොර සාමාන්‍ය සිනමා සංරක්ෂණය කියලා කියන්නේ සිනමාවට අදාළ වෙන සියලුම උපාංග සංඝටක, ඒක සිනමා පටේ විතරක් නෙමෙයි, ඒ අදාළ සියලුම සංඝටක ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක්. ඒකදී අපිට මූලික ඉංග්‍රීසි භාෂාව හරහා අපි මේකේ මූලික ලක්ෂණ හඳුනාගත්තොත් ප්‍රිසර්වේෂන් කියන එක, ඒ කියන්නේ සංරක්ෂණය. අනිත් පැත්තෙන් කන්සර්වේෂන්, ඒ කියන්නේ අපිට කරපු සුරක්ෂිතකරණය. ඒක ආරක්ෂා කරන්න අපි ඒක රසායනාගාර විදියට කරන මේ තියෙන ඒ කාරණා ටික. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඩුප්ලිකේටින්, විශේෂයෙන්ම පිටපත්කරණය. ඊට පස්සේ තමයි මේ අපේ මූලික මාතෘකාවට අදාළව රෙස්ටොරේෂන්, ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය, ප්‍රතිසංස්කරණය කියන අදහස. ඊට පස්සේ ඇක්සෙස්, ඒ කියන්නේ කෙනෙකුට අවශ්‍ය වෙන පරිශීලනය. මේ සියල්ලම තමයි අපි සංරක්ෂණය කියලා මේ හඳුනාගන්නේ. එතකොට එහිම එක්තරා අදියරක් තමයි ඩිජිටල් මේ රෙජිස්ට්‍රේෂන් වලින් වෙන්නේ. ඒකදී වෙන්නේ පැහැදිලිවම ඩිජිටල් මාධ්‍යයට රූපය හඬ පරිවර්තනය කර ගැනීමෙන් පස්සේ මුල් පිටපතේ තිබ්බ බොහොම දුර්වල ස්ථාන, හානි වෙච්ච තැන් අලුත් වැඩියා කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේ සංරක්ෂණයට වඩා එතෙන්දී තියෙන්නේ මූලිකවම අපිට කියන්න පුළුවන් අර කිව්වා වගේ ප්‍රතිස්ථාපනයක්. එතකොට සංරක්ෂණය සඳහා මුල් කෘතියේ තත්වයට සමාන වෙන විදිහේ පිටපතක් සකසා ගන්න මේකෙන් හැකි වෙනවා. එතකොට මේ ප්‍රසංස්කරණය කරපු ඩිජිටල් පිටපතෙන් ඉතා ඉහළ මට්ටමේ පිටපතක් ලබා ගන්නත්, එතකොට අර ඒකේ පැරණි චිත්‍රපටියට මූලිකවම සමීප වන ආකාරයේ ප්‍රදර්ශන තත්ත්වයක් නැත්නම් රිලීස් කිරීමක් කරගන්නත් හැකියාවක් ලැබෙනවා. එතකොට දැන් අපි ගත්තොත් නිකන් ඩිජිටල් සංරක්ෂණ තාක්ෂණ පැත්තෙන් දැත්තොත්, ඒ කියන්නේ පටලපටිය ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කරන්න කලින් වගේම අදාළ සිනමා පටයේ සියලුම නෙගටිව් පටහ පිටපත් භාවිතා කරලා මේ හානි අවම වූ ප්‍රධාන පිටපතක් සකසා ගැනීමක් වෙනවා. ඒ පටල පටේ රසායනික ක්‍රම භාවිතයෙන් පිරිසුදු කරලා ඊට පස්සේ තමයි රූපය ශබ්දය ඩිජිටල් මාධ්‍යයට හරවා ගැනීමක් සිද්ධ වෙන්නේ. එතකොට පටල පට ඩිජිටල් මාධ්‍යයට හරව ගන්න ඉස්සර භාවිතා කළේ දැන් අර සිනමා පට වීඩියෝ මාධ්‍යයට හරවන ටෙලිසිනේ වර්ගයේ යන්ත්‍ර. දැන් උදාහරණයක් ගත්තොත් එම යන්ත්‍ර දැන් සිනමා පට ටීවී එකේ ප්‍රදර්ශනය කරන්න මේ අවශ්‍ය විදියට තමයි ඔය ටෙලිසිනේ වගේ යන්ත්‍ර මේ උත්පාද වුණේ. නමුත් මේ ඩිජිටල් සංරක්ෂණය ඇතුලේ මේ අපි දකිනවා මේ මොකද ටෙලිසිනේ යන්ත්‍රයේ වලින් මේ කරන මේ කාරණා නැත්නම් ඒකෙන් යම්කිසි විදියට අර මොකද පැරණි මොකද පටලපටි වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඩිජිටල් මාධ්‍ය වලින් සිදුවන ප්‍රසංස්කරණ කටයුතු වලට අපි භාවිතා කරන්නේ බොහෝ විට ස්කෑනර් යන්ත්‍ර. හරි, ඒ කියන්නේ හරියටම කිව්වොත් ඒක ඩිජිටල් ප්‍රතිස්ථාපනය කියන කාරණය මූලිකවම සිද්ධ වෙන්නේ නූතන තාක්ෂණ ස්කෑන් යන්ත්‍රය යන් හරහා. එතකොට මේ සංරක්ෂණය සඳහාම අද භාවිතා කරනවා මේ ආකිවල් ස්කෑනර් කියන යන්ත්‍ර විශේෂය ඒක විසින් අර මේ කියලා අපිට පුළුවන් වෙනවා සම්ප්‍රදායික කර්ම වේදනෝ චිත්‍රපට සංස්කරණය කරනවට වඩා ඒ කියන්නේ අලුත් ආකාරයකට ඒ කියන්නේ මේ මකට රූප කොටස් වලට අදාළ වෙන ඉරුණු ගැලවුණු කොටස් අතරමැද හානි වෙච්ච කොටස් ආදී සියල්ල අයින් කරලා හරිගණක මෘදුකාංග ආශ්‍රයෙන් හැමකිසි ආකාරයකට සම්පූර්ණ චිත්‍රපටය තවත ආරම්භයේ තිබුණු තත්වයට අරගෙන එන්නේ. ඒකෙදි විශේෂම ෆීනික්ස් ෆිනිෂ් ඊට පස්සේ ඩයමන්ඩ් ඊට පස්සේ ඩාවින්සි රිවයිවල් වගේ මෘදුකාංග භාවිතා කිරීමකුත් සිද්ධ වෙනවා. ඉතින් පැහැදිලිවම මේකද වෙන්නේ අර චිත්‍රපටි මම කලින්ම කිව්වා වගේ ආරම්භක තැනට. ඒ කියන්නේ සිනමාපටයක් අපි කලින්ම බලනකොට තිබ්බ තැන පිළිබඳව අන්නේ ස්ථානෙට නැවත චිත්‍රපටි අරන් යෑමක් තමයි මේ ඩිජිටල් සංස්කරණය සිද්ධ වෙන අපිට හංස විලක් මේ උදාහරණයක් ගත්තොත් මම හිතනවා ඒක කදිම ආදර්ශයක් වෙනවා මේ තාක්ෂණ සංවර්ධන අවස්ථාවට.
ඔව් විදර්ශන දැන් අපි ඊළඟට මේ ලංකාව පිළිබඳ අවධානය යොමු කරොත් එහෙම දැන් ශ්‍රී ලංකාවේ මේ වැඩේ පටන් ගත්තේ කවදද? දැන් කෙනෙක්ට ප්‍රායෝගික වෙන ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ වගේම දැන් ප්‍රධාන ධාරාවේ මොන වගේ චිත්‍රපටද මේ වන විට මේ ඩිජිටල් සංරක්ෂණය කරලා තියෙන්නේ?
මං හිතනවා චිත්‍රපට කිහිපයක්ම අපිට දක්නට ලැබෙනවා. මෑත තමයි මෑත වර්ෂ ගණනාව පුරා තමයි මේ ඩිජිටල් සංරක්ෂණය නැත්නම් ඩිජිටල් ප්‍රතිස්ථාපන තාක්ෂණය හරහා මේ චිත්‍රපට අපිට කිහිපයක් දක්නට ලැබෙන්නේ. මූලික වශයෙන් අපිට ආරම්භයක් විදියට ජෙසම සුමිත්‍රා පීරිස් මහත්මිය අවධාරණය කරන විදියට ගම්පෙරළිය චිත්‍රපටිය මේ ඇමරිකාවේ ඩිජිටල් රෙසර්වේෂන් එකක් බවට පත් කළා තියෙනවා ඒ තාක්ෂණයෙන්. ඒක තමයි අපිට මෑත ආරම්භයක් විදියට මේ අලුත් තාක්ෂණය නැත්නම් ඩිජිටල් මේ අංකිත කියලා සිංහලෙන් හඳුන්වන මේ තාක්ෂණ ක්‍රමවේදය හරහා සිනමා සංරක්ෂණය අපිට ආරම්භයක් විදියට හඳුනා ගන්න වෙන්නේ ගම්පෙරළිය චිත්‍රපටියේ. ඒකෙන් පස්සේ අපිට පේන්න තියෙනවා නිදානය චිත්‍රපටිය. ඒක ලෙස් ජේම්ස් පීරිස් මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. ඒක ලෝකයේම හොඳම චිත්‍රපට 100ට තේරුණු ලංකාවේත් සිනමා විචාරකයන් විසින් තෝරපු හොඳම චිත්‍රපට 10ටත් මේක වැටෙන චිත්‍රපටියක්. එතකොට දැන් මේ චිත්‍රපටිය මේ විශේෂයෙන්ම ෆිල්ම් ෆවුන්ඩේෂන් කියන ආයතනය ඇමරිකාවේ ඉතාම කීර්තිමත් ආයතනයක් මේ සිනමා සංරක්ෂණය සහ සිනමා සැකසුම් සම්බන්ධයෙන්. ඒ ආයතනය විසින් සංරක්ෂණය කළා තියෙනවා මේ සිනමා ව්‍යාපෘතියක් මගින් මේ මුලත් ෆිල්ම් ෆවුන්ඩේෂන් ආයතනය මගින් කරපු ලෝක සිනමා ව්‍යාපෘතිය යටතේ. එතකොට ඒකම ඊට පස්සේ අපිට දක්නට ලැබෙන චිත්‍රපටිය තමයි වැලිකතර. බීබී නිහල් සිංහගේ වැලිකතර චිත්‍රපටියත් ප්‍රසාද් ස්ටුඩියෝ එකේ අදාළ ඩිජිටල් සංරක්ෂණ කටයුතු කෙරිලා ඒ චිත්‍රපටියත් ලංකාවේ මෑත තිරගත වුණ හංස විලක් වගේ ඉතාම සීමිත කාලයකට මේ සිනමා සංකීපයක. ඊට පස්සේ ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වීමෙන් මුම්බායි වල ඉන්දියාවේ රසායනාගාරවලදී සංරක්ෂණය කරපු චිත්‍රපට දෙකක් තමයි රේඛාව සහ ඊට පස්සේ ලෙස් ජේම්ස් පීරිස් කිම රේඛාව සංරක්ෂණය කරන ඩිජිටල් ආකාරය. ඊට පස්සේ හංස විලක්. දැන් අපි දැන් දකින්න හංස විලක් චිත්‍රපටියත් ඒ ආකාරයෙන්ම සංස්කරණය වුණා චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වීමෙන්. ඒ ඇරුණාම දැන් මේ තුන්වෙනි යාමය ඒ ධර්මසිරි බණ්ඩාරනායකගේ ඊළඟ චිත්‍රපටයේ තුන්වෙනි යාමයත් ඩිජිටල් ප්‍රතිස්ථාපනයක් සිදු කෙරෙමින් පවතිනවා. සා ඉදිරියට බඹරු වැවි චිත්‍රපටිය ඒ කියන්නේ ධර්මසේන පතිරාජගේ බඹරු වැවි චිත්‍රපටියත් ඒ ආකාරයෙන් ප්‍රදර්ශනය වීමට නියමිතව තියෙනවා. ඒකම අපිට පේන්න තියෙනවා සුමති සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරපු ඔවුන්ගිටම අයිතියක් ඒ කියන්නේ ඔවුන් සන්තකව තියෙන උත්පලවන්නා සා උන්නත්දායි මලත්දායි කියන චිත්‍රපටි දෙකක් දැනට මේ ඩිජිටල් සංරක්ෂණය සඳහා වැවිෘත්ව පවතිනවා. ඉදිරියට මම හිතනවා මේ ඒ සම්බන්ධයෙන් ලංකාවේ අපිට ආරක්ෂා කරගත යුතු තියෙන චිත්‍රපටි කීපයක් පිළිබඳවම අවධානය යොමු වෙමින් සහ යොමු කරමින් පවතිනවා.
හොඳයි විදර්ශන, අපි ඊළඟට අවධානය යොමු කරමු මේ ජාත්‍යන්තරයට. විශේෂයෙන්ම දැන් අපි දන්නවා ජාත්‍යන්තරයේ සිනමා නිෂ්පාදන සමාගම් දැවන්ත නිෂ්පාදන සමාගම් පවතිනවා. ඒ අතරතුරේදී චිත්‍රපට බෙදාහැරීමේ සමාගමුත් දැවන්ත ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් ලෝකයේ අනෙක් රටවල මේ සිනමාපට ඩිජිටල් සංරක්ෂණය කරන යම් කිසි ජාත්‍යන්තර සමාගම් නැත්නම් ඒ පද්ධතිය පිළිබඳව අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගමු.
පළවෙනි එක තමයි ලෝකයේ පුරාම මේ සිනමා සංරක්ෂණයේ තියෙන මේ නූතන මොකද්ද මේ කියන නූතන වර්ධනය අපිට ආගන්තුක දෙයක් අපිට අලුතෙන් ක්‍රමයෙන් අපිට එන දෙයක් වුණාට ලෝකයේ පුරා ඊට අදාළ වෙන සංවිධාන ආයතන පද්ධතියක්ම ගොඩනැගිලා තියෙනවා. සහ ඒ වෙනුවෙන් පාසුකම් සපයන්න අපේ වගේ රටවල් වලට පාසුකම් සපයන්න ආධාර දෙන්න ඒක උපදෙස් සපයන්න ඒකම වැඩමුළු සංවිධානය කිරීම වැනි ආයත මේ කාරණා ගොඩක් සිද්ධ වෙනවා. එතනදී ප්‍රධාන වශයෙන් යුනෙස්කෝ සංවිධානය අපි දකිනවා සංස්කෘතික මේ ලෝකේ පුරා එක්සත් ජාතික සංවිධානය හරහා ඇතිවෙච්ච සංස්කෘතිය පිළිබඳ කාරණාවේදී මේකට වැදගත් වෙන ආයතන යුනෙස්කෝ සංවිධානයේ මූලිකවල ඒකම අපිට පුළුවන් පියාෆ් කියන ආයතන FIAF මේ ආයතනය ඒකම CC AAA ව්‍යායතනය අතේ සංවිධානත් පිහිටවල තියන්න මේ චිත්‍රපටි උරුමය සංරක්ෂණය කිරීම සඳහා. එකම මේ අපි හරියට හඳුනගත්තොත් ඒ සක්‍රීය ජාත්‍යන්තර සංවිධාන විදියට මේ රටවල් එක ජාත්‍යන්තර සහයෝගීතාවයක් සිනමා සංරක්ෂණය සම්බන්ධයෙන් වඩා ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යනවා. අපි මේ ආයතන ටික ආපහු නිකන් නම් කළොත් එකක් තමයි අර ඉස්සෙල්ලා කිව්ව FIAF නැත්නම් PIAF FIAF කියන හඳුනන ආයතනය, International Federation of Film Archives කියන ආයතනය, කියන්නේ ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණයේ සම්මේලනය. ඒකම තියෙනවා IASA ESI කියන්නේ International Association for Sound and Audio Visual Archives කියන, ඒ කියන්නේ ශ්‍රව්‍ය හා ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය තියෙනවා. ඒකම තියෙනවා AMIA, ඒ කියන්නේ Association of Moving Image of Archives, කියන්නේ සලරූ සංරක්ෂණයේ සංවිධානය කියලා එකක් තියෙනවා. දැන් මම මේ කියමින් ඉන්නේ ඒ ලෝකේ පුරා, ඒ කියන්නේ මේ සක්‍රීයව මේ සිනමා සංරක්ෂණය වෙනුවෙන් කැප වෙන සංවිධාන ගැන. ඒකම අපේ කලාප වලට අදාළව, ආසියාති කලාප වලට අදාළව තියෙනවා South East Asia Pacific Audio Visual Archive Association. ඒකට කියන්න පුළුවන් දකුණු නැගෙනහිර ආසියාතික හා පැසිෆික් කලාපීය ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂකයන්ගේ සංවිධානය. ඒකම තියෙනවා International Federation of Library Association, කියන්නේ ජාත්‍යන්තර පුස්තකාල සංගම් සම්මේලනය. ඒකම තියෙනවා The Film Foundation, මම අර ඉස්සෙල්ලා කිව්ව නිධානය සංරක්ෂණ කටයුතු වලට අදියත් වෙච්ච ආයතනය, චිත්‍රපටි අදනම කියන ආයතනය. අනිත් එක මම කලින් කිව්වා CCAA, ඒ කියන්නේ Coordinating Council for Audio Visual Archive Associations කියන එක. ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂණ සංගම් සඳහා වූ සම්බන්ධීකරණ කවුන්සිලය. එතකොට ඊට සඳහන් කරපු, ඒ කියන්නේ ජාත්‍යන්තර සංවිධාන සියල්ලම ඒක රාශී කිරීමට සම්බන්ධීකරණ කවුන්සිලයක් විදිහට තමයි මේ CCAA සංවිධානය, කියන්නේ Coordinating Council for Audio Visual Archive Association කියන ආයතනේ පීඩවල තියෙන්නේ. ඒකම 1980 දී යුනෙස්කෝ සංවිධානය නිකුත් කළා තියෙනවා Recommendation for the Safeguarding and Preservation of Moving Images කියලා යම්කිසි විදිහේ ප්‍රඥාප්තියක්. ඒක ඒකේ ඔවුන් විසින් ඉදිරිපත් කළා තියෙන අපේ වගේ රටවල් වල ලෝකේ පුරා ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණය සඳහා අවශ්‍ය වෙන මූලික තත්ත්වයන් නිර්මාණය කිරීමට අවශ්‍ය වපසරිය ගොඩනගන්න.
හොඳයි විදර්ශන, අපි අවසාන වශයෙන් කතා බහ කරමු මේ ශ්‍රී ලංකාවේ සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව පිළිබඳව, වර්තමානයේ පවතින කතිකාව පිළිබඳව.
කොහොමදුර පළවෙනි කාරණේ, ලංකාවේ සිනමා සංරක්ෂණය පිළිබඳව අපි දකින්නේ ඉතාම නරක අත්දැකීමක්. තමන් හරි ඉස්සලා කිව්වා වගේ ලංකාවේ චිත්‍රපට 1400කට ආසන්න ප්‍රමාණයක් හැදිලා තියෙද්දි, නමුත් දැන් අපිට ඉතිරි වෙලා තියෙන චිත්‍රපට 400කට වගේ අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ සිනමා කර්මාන්තය වෙනුවෙන් ඇති වෙච්ච චිත්‍රාගාරවලුත් දැනට ඉතුරු වෙලා තින්නේ දලුගම සරසවි චිත්‍රාගාරය විතරයි. ඒකම ලංකාවේ සිනමා උරුමයට අයත් වෙලා තිබ්බ බොහෝ දේවල් විනාශ වෙලා තියෙනවා. එතකොට විධිමත් චිත්‍රපට සංරක්ෂණාගාරයක අවශ්‍යතාවය වෙනුවෙන් කිහිප දෙනෙක්ම මතු කරලා තිබ්බ කාලයක් තිස්සේ, අදහස් විශේෂම ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ කෙනෙක් කාලාන්තරයක් තිස්සේ මේ අදහස මතු කරනවා. ඒකම අපි දකිනවා 1975 විතර විදේශීය දූත පිරිසක් ලංකාවට ඇවිල්ලා සංරක්ෂණාගාරයක් ගොඩනැගීමේ මූලික අදහසක් දක්වලා තියෙනවා. උන්ට අනුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ එවැනි සංරක්ෂණාගාරයක් ඇති කිරීමේ ඉඩක් ඇති කරලා තියෙනවා. නමුත් එයත් සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ 1990 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ චිත්‍රපට සංස්ථාව හිටපු අයිවන් වීරක්කොඩිගේ වැඩිහත් වීමෙන් රජයේ චිත්‍රපට අංශයේ සංරක්ෂණාගාරයක් ආරම්භ කරන්න කටයුතු සාකච්ඡා කරන තිබුණත් ඒකත් දීර්ඝ කාලිනව පවත්වා ගන්න අපහසු වෙලා තියෙනවා. ඊට පස්සේ 2001 ජාතික චිත්‍රපට සංස්ථාවේ දලුගම සරසවි චිත්‍රාගාර පරිශ්‍රයේ චිත්‍රපට සංරක්ෂණාගාරයක් ආරම්භ කරනවා. එතකොට එහි විශාල සංඛ්‍යාවක මේ නෙගටිව් පට සහ ප්‍රදර්ශන පිටපත් සංරක්ෂණය වෙලා තිබුණා. නමුත් සංරක්ෂණ ක්‍රමෝපායන් ක්‍රමවත්ම නැතිවීමත්, සංරක්ෂණගාරයකට අවශ්‍ය වෙන නඩත්තු කිරීමේ පහසුකම් මේ අඩුවීමත් නිසා ඒ චිත්‍රපටිත් චිත්‍රාගාරය ආරක්ෂා වෙන චිත්‍රපටි අවසානයේ විනාශයට පත් වෙලා තියෙනවා. ඒකම 2007 දී ජාතික චිත්‍රපට සංස්ථාවත් කැලණිය විශ්වවිද්‍යාලයත් ඊට පස්සේ සිනමා පාසලක් හා සිනමා සංරක්ෂණාගාරයක් ස්ථාපිත කරන්න යම් කිසි විදිහ ඇග්‍රිමන්ට් එකක් අත්සන් කළා තිබුණා. නමුත් ඒකත් ක්‍රියාත්මක උනේ නැහැ. ඊට පස්සේ ඇත්තටම මොකද එක යුගයක්ම අපිට පේන්න තියෙන මේ සිනමා සංරක්ෂණයේ පැත්තෙන්, ඒ කියන්නේ එකිනෙකාගේ උනන්දුව පේන්න තිබුණට එය මේ ක්‍රියාත්මක වීමේ ඉතාම පහළ යාමක් දක්නට ලැබෙනවා. ඊට පස්සේ නැවතවරක් මේ සිනමා සංරක්ෂණයේ නිකන් අලුත් වර්ධනයක් අපිට දක්නට ලැබෙන්නේ 2015 පස්සේ වගේ. ඒ කියන්නේ හරියටම කිව්වොත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව චිත්‍රපට සංරක්ෂණාගාරයක් ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම ඒ කියන්නේ ලේකනාගාරය, අපි දකිනවා මේ ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුව ඔවුන් මැදිහත් වෙලා ලේකනාගාරයක් මේ ඇති කරනවා. නමුත් ඒකට අවශ්‍ය වෙන චිත්‍රපටි මේ අවශ්‍ය වෙන යාන්ත්‍රණ නැත්නම් චිත්‍රපට සංරක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් මේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇති කරලා ඊට පස්සේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තිබ්බ සංරක්ෂණාගාරය තිබ්බ චිත්‍රපටි මේ ලේකනාගාරයට යොමු කරනවා. ඒකම චිත්‍ර මේ රජයේ චිත්‍රපට අංශයේ වගේම ඒකම මේ ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ චිත්‍රපටික යොමු කරනවා. එතකොට අපිට දක්නට ලැබෙන ආරක්ෂා වීම එක දියක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒකම ශ්‍රී ලංකාවේ සිනමා උරුමය ආරක්ෂා කිරීමේ ඉතාම වැදගත් අවධියක් වෙනවා 2017. එතනදී අපිට පේන්න තියෙනවා ගාමිණි ෆොන්සේකා ෆවුන්ඩේෂන් එකත් ජාතික චිත්‍රපට සංස්ථාවත් සම්බන්ධීකරණය වෙලා ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණ සම්මේලනයේ කලාපීය නියෝජිතයා වෙන කියන්නේ ඉන්දියාවේ ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙලා හිටපු ශිවේන්ද්‍ර සිං දුංගාපූර් කියන ඒ සංරක්ෂකයා ලංකාවට එනවා. ඌ ඇවිල්ලා ලංකාවේ සම්මන්ත්‍රණයක් සංවිධානය කරන මේ සංරක්ෂණය සහ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් ඒකම 2017-18 කියන වසරවල ගාමිණි පොන්සේකා ෆවුන්ඩේෂන් එකයි ඉන්දියාවේ ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් එකයි සම්බන්ධීකරණය වෙලා චිත්‍රපට සංරක්ෂණයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ අනුග්‍රහය යටතේ චිත්‍රපට සංරක්ෂණ වැඩසටහන ශ්‍රී ලංකාවේ පවත්වනවා. ඒක ඔන්න ඔය වගේ කාරණා කිහිපයක් ඒ කියන්නේ මේක වැඩමුළු සම්මන්ත්‍රණ සහ මේ අලුත් තාක්ෂණය හරහා විශේෂයෙන්ම අපිට පේනවා 2015න් පස්සේ 17-18 කාලවල වල යම් ආකාරයකට නවෝදයක් සිද්ධ වෙමින් තියෙනවා. ඒකම අපිට පේන දේ තමයි ලංකාවේ සිනමා සංරක්ෂණය පිළිබඳව ලංකාවේ සිනමා ඒක පරණි සිනමා පටවල බොහෝ හිමිකරුවන් ඉන්නේ පෞද්ගලික ඒ පෞද්ගලික හිමිකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. කියන ඔවුන් සන්තකයේ සමහර චිත්‍රපට ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් ඔවුන්ගේ මූලික දේ අර ව්‍යාපාරික කටයුතු නිසා ඒකට අර අපි කියන්නේ ජාතික මට්ටමේ සිනමා සංරක්ෂණයක් සිදු කිරීමේ තත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද ඒකේ ඇත්තම ඒක ජාතික චිත්‍රපට සංස්ථාව සන්තකයේ වුණත් අපිට එවැනි චිත්‍රපටිවල ආරක්ෂාවක් දක්නට ලැබෙන්නේ නැහැ. අර ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දැන් පටන් අරගෙන තියෙන මම හිතන ඒ ක්‍රියාවලිය මම චිත්‍රපට විශාල ප්‍රමාණයක් ඔවුන් ආරක්ෂා කරමින් ඉන්නවා. ඒක ටිකක් මම හිතනවා අපිට කියන්නේ ඉදිරි බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රමවේදයක්.
හොඳයි, අපි කතා බහ කරමින් පසු වේ අද දවසේ නුදුරු සිනමා විශේෂාංගයේ මේ සිනමා සංරක්ෂණය පිළිබඳ විශේෂම මේ ඩිජිටල් සංරක්ෂණය කිරීම පිළිබඳව මන්ද මේ වන විට ශ්‍රී ලංකාවේ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්ෂණ පටය ඩිජිටල් සංරක්ෂණය කොට නැවත තිරගත වීම ආරම්භ කළා තිබෙනවා ශ්‍රී ලංකාවේ. ඉතින් ඒ නිමිති කරගෙන තමයි අපි මේ සංරක්ෂණ කටයුතු පිළිබඳව කතා බහ කරේ ලෝක සිනමාවේ සහ ශ්‍රී ලාංකීය සිනමාවේ තිබෙන. අපි අද දවසේදී කතා බහට එකතු කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. විදර්ශන අපි උඹට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකු පිළිබඳ නොදුරු පැත්ත කියවන්නට නොදුරු සිනමා විශේෂාංගයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.